Honorable Gayantha Karunathilaka, you have 16 minutes. Order, please. Honorable Ajit Rajapaksa to the chair.
Moolasana Rooda, Garu Sabhapati Tumani, Itam Vedagat, Amathyansa Dekak Gana Katha Karaddi, Mata Labi Thibena Seemitha Kalaya Thula, Supurudu Paridi, Janamadhya Amathyanse Vivadayata, Karunu Kipayak, Ek Karannai Mam Balapuruthu Wen. Ada Dina Vivechana Idiripat Karanawata Wada, Bohoma Sadbhavayen Karana, Illim Kipayak Hatiyatai, Mage Kathaye Mam Wedi Hariyak. Katakaran balapuruttu wen. Garu Sabhapati Tumani, mata matakai, 2015 ape aanduwa balayata pat wenakota, ape rate maadhya nidahasa patten tibune, visala kalu pellamak kiyana eka. Dinapathama apita ahanna dakinna labune, maadhyaveedin ghatane una hati, maadhyaveedin pahara kamera lak wena hati, athurudahan wena hati, jeevitha tarjana nisa rata hera giya kiyana panivida, e wage maadhya aayathana ginibath una. Madhyata vivida tharjana garjana ellavunu hati tamai api e kale puravata mehuwe Garu Sabhapati Tumani eda yahapalana rajaye palamu wasara dekahamara tula janamadhya cabinet temathiwaraya hatiyata mata wagakimak pawaruwa e tatte yatate madhya nidahasa yali sthapane karana ratak hatiyata meka pennanna kiyala etta wasema mata matakai mam weda bara gatta dawase mage kathawedi mam kiwwe ජීවිත තර්ජන නිසා රට හැරගිය මාධ්‍ය වේදීන්ට නැවත මව්බිමට ඇවිල්ලා නිදහසේ පෑන හසුරවන්න තමන්ගේ දරු පවුලත් එක්ක බයසැක නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපි හදනවා ලංකාවට එන්න කියලයි. අපේ කාලය තුල මාධ්‍ය නිදහස දෝරේ කරන්නම ලැබුණා වගේම මාධ්‍ය වේදීන් ඒ නිදහස උපරිමයෙන් භුක්ති විඳින හැටි අපි කාටත් දකින්න ලැබුණා. මට මතක් වෙනවා මේ වෙලාවේ අපේ කාලේ හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මැතිතුමාට නිදහස් සහ වෘද්ධිය මාධ්‍ය සම්මානය සඳහා නිර්දේශිත නම් පහ අතරට අද එතුමාගේ නම යෝජනා වෙලා තිබෙනවා. මම හිතනවා ඒක ලංකාවක් හැටියට අපි කාටත් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම අපේ රජයේ කාලේ අනුගමනය කළ මාධ්‍ය ප්‍රතිපත්තිය රටටත් ලෝකයටත් ප්‍රදර්ශනය කරපු සංකේතය තමයි ඓතිහාසික තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම. Garu Sabhapati Tumani, අපේ රටේ තොරතුරු පනතක් ගැන මුලින්ම කතිකාවක් ඇති වුණේ 1990 දශකයේ මුල් භාගයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රජයේ කාලේ ධර්මසිරි සේනනායක නම් කීර්තිමත් ජනමාධ්‍ය අමතිවරයාගේ කාලේ කියලා මම අහලා තිබෙනවා. පසුව අපිට මතකයි කරූ ජයසූරි අපේ හිටපු කථානායකතුමා වැනි උදවිය අවස්ථා කීපයකදීම මේ පනත මේ පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ කළා. එතුමා විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පෞද්ගලික යෝජනාවක් හැටියටත් දෙපාරක් මේක ගේන්න හැදුවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම එවකට පැවිදි රජයේ උදහසට ලක් වෙලා පනත යටපත් වුණා. නමුත් සභාපතිතුමනි 2015 යහපාලන රජයේ බලයට පයි ඇවිත් වසරක් ඇතුළත තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙමින් මේ පනත සකස් කරලා මේ සභාවේ කිසිදු විරෝධයකින් තොරව ඒකමතිව සම්මත කරගන්නත් සම්මත වෙලා මාස 8ක් වැඩි කෙටි කාලයක් ඇතුළත පනත ක්‍රියාත්මක කරන්නත් ජනමාධ්‍ය අමිතවරයා ලෙස මටත් අපේ අමාත්‍යාංශයටත් එදා පුළුවන් වුණා කියන එක මම මතක් කරන්න කැමැති. සභාපතිතුමනි තොරතුරු පනත ක්‍රියාවට නම් වෙනවා කියන්නේ ආණ්ඩුවක් හරියට වීදුරු කූඩුවක් ඇතුළට එනවා වගේ. ඒ නිසා බොහෝ දෙනා හිතුවා පනත සම්මත කරගත්තත් පවතින රජයට අවාසියක් වෙයි කියලා මේක ක්‍රියාවට නම් වෙන එකක් නැතුව සම්මත කරගත්ත පනත ලාච්චුවේ දාගෙන නිකන් ඉඳී කියලා. ඒ වතරක් නෙමෙයි 19 වෙනි සංශෝධනයේ මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමටත් අපේ රජයට එදා පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා මෙරට ජනතාවට තොරතුරු වලට ප්‍රවේශ වීමට හැකියාවක් ලැබුණා. ගරු සභාපතිතුමනි මෙතනදී අපි දකිනවා තිබුණු ආණ්ඩුවේ වර්තමාන ආණ්ඩුවේ ලොකු වෙනසක්. වර්තමානයේ අපට දකින්න ලැබෙන්නේ ජනතාව ශක්තිමත් කරන සංශෝධන වෙනුවට තනි පුජ්‍යලයකු ශක්තිමත් කරන ඒකාධිපති සංශෝධනයි. මම කියන්න කැමති අපි එදා මාස 8ක් වගේ කාලයක් තුල තොරතුරු කොමිෂන් සභාව ස්ථාපනය කරලා සෑම රාජ්‍ය ආයතනයකටම තොරතුරු නිලධාරීන්පත් කරලා අවශ්‍ය පහසුකම් ලබා දීලා ක්‍රියාවට නංවන්න අපි කටයුතු කරා. නමුත් සභාපතිතුමනි, අද වෙන විට මේ පනතේ ක්‍රියාකාරීත්වයේ යම් මට්ටමකට අඩපණ වෙලා කියන එක අපිට පේන්න තිබෙනවා. එදා අපි වෙනම අතිරේක ලේකම්වරයෙක් පත් කරා ඇමතුමනි, වෙනම ඒකකයක් නිර්මාණය කළ අපිට අවශ්‍ය කටයුතු ඉටු කළා. මේ පනතින් බොහෝ දෙනෙක් බොහෝ දේවල් හිමි කරගෙන තිබෙන බව අද වෙනකොට වාර්තා වෙනවා. එක උදාහරණයක් මතක් කරොත්, පානම්පත්තුවේ පුංචිරාල නැමැති පුද්ගලෙක් පරම්පරා දෙකකට පස්සේ තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා සිය ඉඩම් අයිතිය ලබාගෙන තිබෙන බවට වාර්තා වෙනවා. මේ වගේ අනන්තවත් ජනතාවට සෙත සැලසීතාව වස්සා අද වෙනකොට අපිට වාර්තා වෙනවා. එක පැත්තකින් අපි සතුටු වෙනවා, 20 වෙනි සංශෝධනය මගින් ඒකාධිපතිත්වයට පාරකපා ගනිද්දිත් තොරතුරු දැනගැනීමේ අයිතියට මේ රජය අත නොතිබීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි එහෙම අත නොතිබ්බත් 20 වෙනත් සංශෝධන හරහා තොරතුරු පනතට වක්‍රව බලපෑම් සිදු වී තිබෙනවා. මංගාව තියෙනවා ලිපියක්, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ තොරතුරු දැනගැනීමේ අයිතිය කියලා නීතිඥ ජගත් ලියනාරච්චි මහත්තයා ලියපු. මේවා කියවන්න වෙලාව නැති නිසා මම ඒක සභාගත කරනවා. ඒක තියෙනවා 20 අනිසි විදියට මේකට බලපෑම් ඇති වෙන විදිය ගැන විග්‍රහයක් කළා. නමුත් මේ පනත සාර්ථක වෙන්නට නම් තව කරුණු දෙකක් ඉටු වෙන්න ඕන. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම පනත මගින්ම ලැබිලා තියෙන ජනමාධ්‍ය අමාත්‍යාංශයට. එදා ස්ථාපිත කරපු ඒකකයේ අද වෙන විට අක්‍රිය වෙලා කියලයි අපිට තොරතුරු ලැබෙන්නේ. අපි කියනවා ගරු ඇමතිතුමාට මේ ගැන විශේෂයෙන් හොයලා බලන අවශ්‍ය පිළියම් යොදන්න කියලා. ඒ වගේම ස්වාධීන තොරතුරු කොවිසම ශක්තිමත් කරන්න ඕන. අද පැමිණිලි ගොඩ ගැහිලා අවශ්‍ය නිලධාරීන් මදි වෙලා ඒ නිසා අවශ්‍ය සම්පත් ලබා දීලා ක්‍රියාත්මක කරන්න සහාය වෙන්න කියලා අද අපි ඉල්ලීමක් කරනවා. අද මිනිස්සෙක් තොරතුරක් ලබා ගන්න රාජ්‍ය ආයතනෙ ගියහම සමහර වෙලාවට එන්නේ හිස් ඇති. බොහෝ ආයතනවල ඊට අවශ්‍ය නිලධාරීන් නැති නිසා. එදා අපි මේ පනත ක්‍රියාත්මක කළේ සියලුම සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකු වගේ සියලුම ආයතනවල සහාය ලබාගෙනයි. මේ පනත ඉදිරිපත් කරද්දී ලෝකයේ 3 වෙනි හොඳම තොරතුරු පනත ලෙසට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමවලට අපට ලක් වෙන්න පුළුවන් වුණා. ඒ නිසා මේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා මේක දියාරු වෙන්න නොදී ඉදිරියට ගෙන යන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මම ඉල්ලා හිටිනවා. ගරු සභාපතිතුමනි, වර්තමානයේ පවතින තවත් අභියෝගයක් තමයි ජනමාධ්‍ය කර්මාන්තයට ක්‍රමවේදයක් සහ නීති ප්‍රතිපත්ති මාලාවක් හදන එක. අපි එදා අමාත්‍යාංශය මගින් විද්වත් කමිටුවක් පත් කරලා ඒ වාර්තා අරගෙන ස්වාධීන විකාශන කොමිසමක් සකස් කරන කටයුතු ආරම්භ කරා. නමුත් ඒක අවසන් කරගන්න අපට කල්මදි වුණා. අද වෙද්දි පුජ්‍යලිකංශයට බලපත්‍ර ලබා දෙන්න ආරම්භ කරලා වසර 28ක් වෙනවා. ටෙලිවිෂන් හා ගුවන්විදුලි ක්ෂේත්‍රයේ ආවරණය වන ලෙස නියාමන පද්ධතියක් සැකසීමට අපි කාටවත් අද වෙනකම් බැරි වෙලා තිබෙනවා. විශාල මහජන විවේචනයක් අද ටෙලිවිෂන් ක්ෂේත්‍රයට එල්ල වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් වගකීම්විත්තේ රජයයි. ඒ නිසායි අපි එදා වගකීම බාරගෙන පනත් කෙටුම්පත් සකස් කරේ. මේක සිදිවිය යුත්තක් කියලා මම අවධාරණය කරනවා. රජයේ වගකීම තමයි ශ්‍රේෂ්ඨයට අවශ්‍ය නීති හා ප්‍රතිපත්ති සකස් කිරීම. මේකේ වගකීමෙන් ආණ්ඩුවකට ගැලවෙන්න බෑ. එහෙම නොවන එකෙන් වෙන්නේ අහිංසක ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන බැනුම් අහන එකයි. ඒක නොවිය යුත්තක් කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම සභාපතිතුමනි, අන්තර්ගත හා සංඛ්‍යාත නියාමනය වැනි ශ්‍රේෂ්ඨ ගැන අවධානය යොමු කරලා නියාමන පද්ධතියක් සකස් කරන කියලත් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයා කමිටුවක් පත් කරලා තිබෙනවා කියලා අපිට ආරංචි පසුගිය කාලේ සංඛ්‍යාත බෙදාහැරීම ගැන සොයා බලන්න. ඒක හොඳ දෙයක්. ස්වාධීන හා පාරදුෂ්‍ය ක්‍රමවේදයකට මේවා සිද්ධ වෙන්න ඕන. ඒ නිසා මේ කාරණා පිළිබඳව මේ වැදගත් විවාදයේදී අපි වර්තමාන ජනමාධ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතුමාට මේ කටයුතු ගැන අවධානය යොමු කරන්න කියලා. ඉතා කෙටි වෙලාවක් නිසා තවත් එක කාරණයක් කියනවා නම්, මම ගුවන්විදුලි ගැන ගොඩක් දේවල් තිබුණත් මම හැම දේ ගැනම කතා කරන්නේ නැහැ. ගොඩාක් කතිකව ඉන්නවා. අපි පටන් ගත්ත ඇමතිතුමනි, විශේෂයෙන් ඔබතුමාගේ පලාතට සම්බන්ධ එකක් නිසා මම මේක විතරක් මතක් කරනවා. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමියක් ගුවන්විදුලි සංවේදනය ගැන නේවාසික පුහුණුවක් ලබා දුන්නා. ඒක බොහොම සාර්ථක වුණා. සජීවී ගුවන්විදුලි විකාශනයක පුහුණුව ලබා ගන්න පුළුවන් වුණු එකම ආයතනය වුණේ ඒක. ඔබතුමා දන්නවා මහවැලි අධිකාරියෙන් ගොඩනැගිලි මේ ඒවා උපයෝගී කරගෙන මම මේ වෙලාවේ නැතත් කියන්න ඕන අපේ පැත්තේ ඒ කාලේ හිටපු තමුන්නාන්සලෙක් අද ඉන්න ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා. ඒකන පෞද්ගලික උනන්දුවල අපට උදව් කරා. ඉතින් මම මේ කියාගෙන ආවේ ඔබතුමාට මේ ගැන හොයලා බලන්න. ඒක හොඳ වැඩසටහනක්. නමුත් අද ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මතුමයි. ඔබතුමා මම හිතනවා ඒක ගැන ඈ කොවිඩ් ප්‍රශ්න නිසා. එහෙනම් කොවිඩ් එකෙන් පස්සේ හරි ඕකටත් අයිනේ වගේ දැන් කොවිඩ් නිසා ඊට පස්සේ හරි මේක පටන් ගන්න. ඊට පස්සේ ඔබතුමාට තවත් කියන්න ඔබතුමාගේ ගෙවල් ළඟම තියෙන අපේ කඳුරට සේවයේ මට මතකයි ඒ කාලේ මහානායක හඳුරු හම්බුනහමත් කියන්නේ කඳුරට සේවයේ දිනුනු කරලා දෙන්න කියලා. අපි ඒ ගැන අවධානය යොමු කරලා අලුතෙන් ගොඩනැගිල්ලක් පවා ඉදි කරා මට විවෘත කරන්න නම් මට භාග්‍ය ලැබුණේ නැහැ. දෙවෙනි අදියරන් අතර වෙලාලු තව මැදිරි දෙකක් කුඩා ශ්‍රවණාගාරයක් එහෙම තියෙනවා. ඔබතුමාට විශේෂයෙන්ම හොඳයි ඒක සංවර්ධන කටයුතු ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න කියලා. ඊළඟට මම රූපවාහිනිය ගැන වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් රූපවාහිනිය ගැන කතා කළොත් අපි කාටවත් දන්නවා ඒක ඉතින් ලාභ ලබන තැනක් කරන එක තමයි ලොකුම අභියෝගය. අපේ කාලෙත් බාර ගන්නකොට අසීමිතව පාඩු ලැබුවා. අපි නොයෙක් සෙල්ලම් දාලා පාඩු අවම කරගන්න ඒ ව්‍යවස්ථාවේ කටයුතු කරා. මට මතකයි මම කැබිනට් ඇමතිවරයෙක් හැරී ඉදිරිපත් කරපු පළවෙනි කැබිනට් පත්‍රිකාව රූපවාහිනියට තිබුණු ක්‍රිකට් විකාශන අයිතිය පෞද්ගලික ආයතනයකට දීලා තිබුණා. මම කැබිනට් පත්‍රිකාවක් දාලා මේ ඇමතිවරු ඔක්කොම උදව් කරලා නැවත රූපවාහිනියට ජාතික රූපවාහිනියට ක්‍රිකට් විකාශන අයිතිය ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේ දේවල් අපිට රූපවාහිනිය ආදායම වැඩි කරගන්න හුඟක් ඉවහල් වුණා. ඒ වගේම මේ දවස්වල විශේෂයෙන් මේ ඔන්ලයින් ක්‍රමයට තමයි දරුවෝ හුඟක් ඉගෙන ගන්නෙ. ඒකේ නොයෙක් ප්‍රශ්න තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ තර්ජනයක් ඒක. ඉතින් ඒවා හොඳයි. ඒවා මොන ක්‍රමවලින් හරි දරුවන්ට උගන්වන්න වෙලා තියෙනවා මේ වගේ වසංගතයක් වෙලාවේ. ඉතින් ඒවයි ඩේටා කැපෙනවා. සමහර දරුවෝ දෙන්න තුන් දෙනා ඉන්න ගෙවල් වලට දුරකථන දෙක තුනක පහසුකම් දෙන්න බෑ. ප්‍රශ්න ගොඩයි. ඒ නිසා රූපවාහිනිය පුළුවන් තරම් ඒ අධ්‍යාපන වැඩසටහන් වලට යොමු කරන්න කියලා ඉල්ලනවා. මම තව එක කාරණයක් කියන්න ඕන. මේ දවස්වල මේ කොවිඩ් වසංගතය නිසා අපේ මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු වාර්තාකරණය කරන්න ඉස්සරහ එළියට එන්න බැරි වෙලා ඇතුළට එන්න බැරි වෙලා තියෙනවා. අපි පක්ෂ නායක රැස්වීමෙත් කතා කරා. ඉතින් ඒක සාධාරණත්වයක් තියෙනවා. රටේ පවතින තත්ත්වයට අනුව සෞඛ්‍ය බලධාරීන් උපදෙස්වලට අනුව තමයි කටයුතු කරන්න ඕන. ඒ අය PCR පරීක්ෂණ එහෙම කරගත්තා. ඔක්කොම කියන දේවල් ඇහුවා. හැබැයි ඒගොල්ලන්ගේ බයක් තියෙන්නේ මේ නීති රීති වලට යටත් වෙන්න කැමතියි. හැබැයි දිගටම මේ නීතිය දිගටම ක්‍රියාත්මක කරන්න එපා. මේ වසංගත තත්ත්වේ නැති වුණු ගමන්ම ආපහු ඒගොල්ලන්ට පාර්ලිමේන්තු වාර්තාකරණයට ඉඩ දෙන්න කියන ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕන තව කාරණා දෙකක්. මට තව විනාඩි දෙක තුනක් තියෙනවා. හරි. මම ඇමතිතුමනි ඔබතුමාගෙන් ඊයේ පෙරේදාත් ඇහුවා පාර්ලිමේන්තුවේදී නිකන් මේ මගදී හම්බෙලා අමරදේව අසපුව පිළිබඳව. ඔබතුමා කිව්වේ ඒක ඔබතුමාගේ අමාත්‍යංශයට නෙමෙයි කියලා. මං ඇහුවා විදුර වික්‍රමනායක මැතිතුමාගෙන් එතුමා සංස්කෘතියට සම්බන්ධ නිසා එතුමාටද කියලා. එතුමා කියනවා අපට නෙමෙයි මේක අයිති ජනමාධ්‍යයට වෙන්නේ නැති අපට තියුණා නම් අපි මේකේ වැඩ කටයුතු ගැන ඉක්මනට කරලා දෙනවා කියලා. මම ඒක කියන්න විශේෂ හේතුවක් තියෙනවා. මං ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඉන්න කාලේ අපේ රටේ මහා ගාන්ධාරය නම් හැටියට සලකන WD අමරදේවයන් ජීවත්වමින් දෙද්දී ඔහුගේ අවසන් උපන්දිනයේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා දවසක මමත් අපේ ජාතික රූපවාහිනියට සභාපතිතුමා අද වර්තමාන විපක්ෂ නායක ලේකම්තුමා අපි අමරදේව මහත්තයා ගෙදෙට්ට ගියා එතුමාට සුබ වදන්. ඒ වෙලාවේ එතුමා බොහොම සංවේදීව අදහස් කීපයක් ප්‍රකාශ කළා. එතුමා කිව්වා මගේ ලොකු ආසාවක් තියෙනවා ඇමතිතුමනි මතු පරපුරට මේ කලාව දායාද කරන්න පුළුවන් විදියට සංගීත අසපුවක් හදන්න ඕනකම තියෙනවා. මම බොහෝ දිනකට මේ ගැන කිව්වා. නමුත් මට ඒක ඉෂ්ට වුණේ නැහැ. මට කිව්වා ඔබතුමා ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා, පැහැදීමක් තියෙනවා. අඩු ගානේ ඔබතුමා මේක කරයි කියලා විශ්වාස කරනවා කියලා. මමත් ඉතින් ජනමාධ්‍ය ඇමති හරියට හිටපු නිසා බය නැතුව එතුමාට කිව්වා මේක අපි කරනවා අනිවාර්යෙන්. ඒ වගේම මම කිව්වා ඔබතුමාගේ නමින් අපි අසපුව නම් කරන්නත් කටයුතු කරනවා කියලා.
කරු මන්ත්‍රීතුමා තම විනාඩි දෙකක් කාලයක්.
විනාඩි දෙකෙන් ඉවර කරනවා. එතකොට මම මතකයි මං එදා ආපු ගමන්ම මෙතන ජනාධිපතිතුමා ඇවිල්ලා හිටියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමාට කිව්වහම එතුමා කිව්වා බොහොම හොඳ දෙයක් මේක අපි හොඳටම කරමු කියලා. මං අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කිව්වහම එතුමත් කිව්වා මේක අපි හොඳම ක්‍රමයකට හදමු කියලා. ඒ වගේම මුදල් ඇමතිතුමා මිලියන ගණනාවක් එතුමාගේ අයවැයම වෙන් කරා මේ සඳහා. මම ඊට පස්සේ සතිය ඉඳලම ඉඩම් හොයන්න ගියා අමරදේව පවුලේ අයත් එක්ක කොරණට ගියා. අන්තිමට ගියා කොළඹට ළඟ වුණා කියලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපේ ගම පරිශ්‍රයේ ඉඩම වෙන් කරලා ජනාධිපතිතුමා ගිහිල්ලා මුල්ගල් තියලා වැඩ පටන්ගෙන ගියා. අද වෙනකොට ඒ වැඩ කටයුතු මොනවද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. මංගල සමරවීර ඇමතුමා ඊට පස්සේ ජනමාධ්‍ය හා මුදල් ඇමති හැරීලා මේ වැඩ කටයුතු ආරම්භ කරා. දැන් අද අයිතිකාරයෙක් නැති තැනට ඒකපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා පොඩ්ඩක් මැදිහත් වෙලා ඒ වගේ විශිෂ්ට කලාකරුවෙකුට කරන සැලකිල්ලක් හැටියට ඒක කරන්න, නැත්නම් අනිත් කලාකරුවන්ට කුමන කතාවද කියලා මිනිස්සු හිතන්න පුළුවන්. අවසාන විනාඩියේ මම කැමතියි තව එක කාරණයක් කියන්න. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ මටත් වාසි ලැබුණා. ජනමාධ්‍ය හැමති හැටියටත් රජයේ මුද්‍රණාලයේ බාරව ඉන්න, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු හැමති හැටියටත් මම කලක් මුද්‍රණාලයේ බාරව හිටියා. ඉතින් අද මුද්‍රණාලයේ ප්‍රශ්නයක් තියෙනවා ඇමතුමනි කීප දෙනෙකුගේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සේවයේ වසර 4.5ක් පමණ පුහුණුව ලැබූ, ඔබතුමා දන්නවා ඒ ගැල්ල ඇවිල්ලා ඔබතුමා හම්බුණා, බොහොම සානුකම්පිත ඔබතුමා ඒවට ඇහුම්කන් දුන්නා කියලා දෙමව්පියොත් බොහොම ගෞරවයෙන් කිව්වා. 79 දෙනෙක් විතර ස්ථිර කිරීමට අවශ්‍ය සියලුම මූලික සුදුසුකම් සපුරලා තාම ස්ථිර නොකර බරපතල ගැටලුවකට පත් වෙලා ඉන්නවා. ඒ අය පුහුණුව ගන්න විටම ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා NVQ 5 සම්පූර්ණ කර විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ සේවයේ 3 පන්තියේ පත්වීමක් ලබා දෙන බව. ඉතින් මේ පිරිසකින් වැඩි හරියක් ඉන්නේ සේවක දරුවෝ. පියපුතු පදරමට එහෙම ගියාය. අනිත් අය ඔක්කොම රටේ විවිධ පළාත් වලින් ආපු අය. දිනකට රුපියල් 500ක් ගරු
මන්ත්‍රීතුමා කාලේ
ඉවර කරන දිනකට රුපියල් 500ක වගේ නිකන් සොච්චන් දීමනාවකට වැඩ කළා. අසීමිත බලාපොරොත්තුවකින් ඉන්නවා ඔවුන්ගේ රැකියාව ස්ථිර වෙයි කියලා. කරුණාකරලා ඒ ගැනත් බලන්න කියලා ඉල්ලමින් මේ යෝජනා වල සාධාරණත්වය ගැන හිතලා ඔබතුමා කටයුතු කරයි කියලා විශ්වාස කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා මිනිත්තු 5ක කාලයක් ලැබුණා.
මිනිත්තු 8ක් නේද?
දැන් අඩු වෙලා ආවිලා 5 දක්වා.
ගරු සභාපතිතුමනි, විදේශ කටයුතු අමාත්‍යාංශයට තිය අපි කතා කරන්නේ රටක විදේශ ප්‍රතිපත්තිය සහ රාජතාන්ත්‍රික භාවය පිළිබඳව තිබෙන වැදගත්කම. අපේ රටේ ඉතිහාසය ඉඳලා ගත්තම විදේශ ප්‍රතිපත්තිය ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමක දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. ඒ වගේම අපේ රටේ හොඳ විශිෂ්ට ගණයේ රාජතාන්ත්‍රිකයෝ මේ රට පාලනය කරා. 1944 වකවානුවේ ලෝක යුද්ධය අවසාන වුණාට පස්සේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ තවතාවක් තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවෙන්නත් ඔන්න මෙන්න කියලා ලංවෙච්ච අවස්ථාවල් ගණනාවක් තිබුණා. පැහැදිලිව අපි දකිනවා ලෝකයේ ඒ වගේ අවස්ථා 4ක් ඇති වුණා කියලා. ඒ පළවෙනි අවස්ථාව තමයි 1950 සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය රැස් වුණ වෙලාවේ ජපානයට විරුද්ධ යෝජනා සම්මත කරන්න ගියපු අවස්ථාවේ අපේ රටේ මුදල් ඇමතිවරයා විදිහට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අපේ රටේ නියෝජනය කරලා ලෝක ඉතිහාසයේ ගමන වෙනස් කරලා ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරන වෙනුවට ජපානෙත් එක්ක හතුරු රටවල් එකතු කරගෙන ජපන් සාමග විසම ඇති කරන්න කටයුතු කරා. ඒ මගින් ලෝකේ ඇතිවෙන්න ගිය විශාල යුදමය ගැටලුවක් නිරාකරණය කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි 1962 ඉන්දියාවයි චීනයයි අතර සිනෝ ඉන්දියන් වෝ හිමචල් ප්‍රදේශයේ කාශ්මීර ප්‍රදේශයේ දේශ සීමා අරගලය වෙලාවේ යුද්ධයක් ඇතිවෙන්න ගිය වෙලාවේ අපේ රටේ ගරු අග්‍රාමාත්‍යතුමේ විදිහට සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගිහිල්ලා චීනයේ චුවෙන් ලායිට ඒ වගේම ඉන්දියාවේ ශාස්ත්‍රීය අගමැතිතුමාට කතා කරලා සංහිඳියාවක් ඇති කරලා ලෝකේ ඇතිවෙන්න ගියපු ලොකු යුද්ධයක් නතර කරා. ඒ වගේම අපි දන්නවා තවත් අවස්ථා දෙකක් ආව. එකක් තමයි අරාබි ඊශ්‍රායෙල් යුද්ධය ඇතිවෙන්න ගියා. අබ්දුල් ගමෙල් නසාර් ඊජිප්තුවේ ජනාධිපති සුවස් ඇල ජනසතු කරපු වෙලාවේ ඒක ලොකු ගැටුම් මැස්සේ බ්‍රිතාන්‍යයේ එවකට විදේශ කටයුතු ඇමති මුල් වෙලා ඒක සමතයකට පත් කරගත්තා. අනිත් අවස්ථාව තමයි 1962 සෝවියට් රුසියාව යුද නැව් 25ක් එව්වා. තමන්ගේ යුද ශක්තිය වැඩි කරගන්න කියුබාවේ හමුදා කඳවුරු ඇති කරයි. ඒ නැව් 25 මගදී නතර කරලා ජෝන් එෆ් කෙනඩි වගේ දූරදර්ශී ජනාධිපතිවරයෙක් ඇමරිකාවේ පැය 48ක කාලයක් දුන්න නැව් ටික ආපහු හරවගෙන යන්න, නැත්නම් අපිට නැව් පරීක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ ලෝකේ වෙන්න ගියපු මහ බරපතල යුදමය අවස්ථාවල් निराකරණය කරපු නායකයෝ අතර මම කිව්වා අපේ රටෙත් නායකයෝ දෙන්නෙක් හිටියා කියලා. ඒ ඉතිහාසයේ අපිට ලොකු ගෞරවයක් අපි අත් කරගෙන තියෙනවා. ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කරපු නොබදි ප්‍රතිපත්තිය තුළ මුළු ලෝකයේම රටවල් එක්ක ඉතාමත්ම සමගියෙන් කටයුතු කරා වගේම බොහෝ රටවල් වලින් එතුමිය උදව් ලබා ගත්තා. BMICH එක වගේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් වගේ චීනෙන් අපිට තෑගි විදිහට දෙන්නට පවා එම රාජ්‍ය කටයුතු කරා.
ඒ වගේම JR මිනිත්තුක කාලයක් තියෙනවා.
ඒ වගේම JR ජයවර්ධන ජනාධිපතිතුමා එතුමා එදා ජපානයට කරපු උදව්ව වගේම ලෝක සාමය ඇති කරපු නිසා ජපාන රජයේ ලංකාවට ඇවිල්ලා එතුමට මේ පාර්ලිමේන්තුව තෑගි කරා. ශ්‍රී ජයවර්ධනපුර රෝහල තෑගි කළා. රූපවාහිනී සංස්ථාව තෑගි කළා. ඒ වගේම එතුමා චීනෙනුත් උදව් අරගෙන අපේ රටේ උපරිමාධිකරණය සුප්‍රීම කෝට් කම්ප්ලෙක්ස් එක අපිට නොමිලේ ලබා ගන්න කටයුතු කරා. එතකොට ඒ වගේ නායකත්වයක් රාජතාන්ත්‍රිකත්වයක් තිබිච්ච රට අද මේ කාලයක් තිස්සේ ජාත්‍යන්තරයේ සිදුවෙන විපර්යාසත් එක්ක අපිට අවදානම් තත්වයකට ඇවිල්ලා තියෙනවා. අද ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට මේ රට පත් වෙමින් තියෙනවා. එදා මීට අවුරුදු 5කට ඉවර කරන පොඩ්ඩක් ඉන්න. ඉවර කරනවා ගරු සභාපතිතුමනි, ඔබතුමාට මතක ඇති මේ ලෝක දේශපාලනයේ වෙනස් වීම හේතු නිසා අපි අද එක පැත්තකින් කොවිඩ් කමක් නැහැ, ඒක ලෝකෙට මේක වසංගතයක්. අපි ගිය අවුරුද්දේ පාස්පිරිදා ප්‍රහාරය නිසා අපේ රට මේ රට මිනි ගංගාවක් ගලන මේ ලේ ගංගාවක් මිනි කඳු ගොඩ ගැහුණු ලේ ගංගාවක් බවට පත් වුණා. අද මේ වායයට හේතු තමයි අපේ රටේ රජය විසින් අනුගමනය කරන රාජ්‍යතාන්ත්‍රික විදේශ ප්‍රතිපත්තිවල තියෙන දුර්වලකම් සහ අඩුපාඩු. 2016 වගේ අවුරුදු 4කට 5කට කලින් මම මේ සභාවේදී කිව්වා ISIS ප්‍රහාරයක් මේ රටේ දියත් වෙනවා කියලා. මාස 30ක කාලයක් තිස්සේ මේ සභාවේ හැම පැත්තෙම වට කරලා මට ගැහුවා. මම තමයි ජාතිවාදියා, මේ පාර්ලිමේන්තුවේ හිටපු එකම ජාතිවාදිය මම. මේ රටේ ලේ දකින්න ඉවර කරනවා තවද, මේ රටේ ලේ දකින්න ආස ඇමතිවරයෙක් කියලා එදා චෝදනා කරා. මාස 30කට පස්සේ පාස්පිරිදා බෝම්බ ප්‍රහාරයක් ඇවිල්ලා 300ක් මැරෙනවා. හැබැයි ඒකේ වගකීම බාර ගන්න අද එදා මට ත්‍රස්තවාදීයි කියපු අය, එදා මට ජාතිවාදීයි කියපු අය, ඒ කෙනෙක්වත් අද ඒ වගකීම බාර ගන්නෑ. දැන් මේ හැම එකටම මොකද්ද හේතුව? අපේ රාජතාන්ත්‍රික භාවයේ විදේශ ප්‍රතිපත්තියේ දීර්ඝකාලීනව තිබෙන අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා තමයි අද අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. බොහොම ස්තුතියි සභාවට.
බොහොම ස්තුතියි කරපන්තුම. ඊළඟට ආචාර්ය ගරු හර්ෂද සිල්ලමැත්තම මිනිත්තු 16ක් ඔබතුමාට ලැබෙනවා.
නෑ 20ක් තිබ්බා.
දැන් අඩු වෙලා මන්ත්‍රීතුමා.
මේ ගාන්ත අපිට විනාඩි දෙකක් ගන්න බැරිද? Can you just give 2 minutes? Right. Honorable presiding member, I wish to make some observations on the budget of the Ministry of Foreign Affairs. It seems that the government is confused about its foreign policy. It does not look like its soundbite diplomacy is working. At times they call it neutral. At other times they call it non-aligned. Then they call it India first. At other times it is Sri Lanka first, with a focus on Asia. This morning, the affable minister said now it is called Kalyana Mitra policy. Does the government know that each of these phrases means something? Does it know that the world is listening to what is being said? Does it know that diplomacy and foreign policy is not just about words, but words being followed through with actions? To start off, the government has an admiral as the secretary of the foreign ministry. I wonder if it is appropriate to use this tag while he holds the position of chief accounting officer of this civilian institution. But today, I noticed the Honorable Minister did not refer to him as Admiral. The only time he mentioned him at this closing of his speech. Is it because some want to openly indicate that the country's foreign policy is in the hands of the military now, while the minister wants none of it? Words matter in diplomacy as much as actions do. And the world is watching. I say this with my own experience as the Deputy Minister of Foreign Affairs during September 2015 and June 2017. Mr. Speaker, even the ministry's name is constantly being changed. In November 2019, after the presidential elections, the Ministry of Foreign Affairs became the Ministry of Foreign Relations. After the general election in 2020, now it has become the Foreign Ministry. Actually, the ministry certainly seems foreign now. It is an alien entity that is out of sync with reality, out of sync with international law, and out of sync with the norms on which the current international system is based. Mr. Presiding Member, diplomacy is about sincerity, honesty, speaking and acting with civility and responsibility towards one's own people as well as the world. An engagement with international partners with confidence, respect and dignity. The way your own citizens are treated locally matters when dealing with the world, because that speaks volumes about the nature of your government as well as Sri Lanka, our nation. Today, the Foreign Ministry is an institution, is, pardon me for saying this, in tatters. So is the Foreign Service. Servility seems to be the gold standard by which competence is measured. It is quite evident that servility has replaced meritocracy and capability. I want to emphasize to the Honorable Minister that many honorable men and women are being sidelined and discarded at the Foreign Ministry. We must not let this institution be discredited in the eyes of the world. Let us consider some of the recent ambassadorial appointments to most important capitals. I do not wish to mention individuals by name, but it is imperative that the right persons are sent to the key capitals of the world to represent us. I will take a few important examples to make the general point. A certain senior officer known to have worked with the media to misinform the public on government policy and cause harm to Sri Lanka's relations with international partners during the former government is being sent to an important capital. His services for the SLPP at the election certainly help you win. But what is the message that is sent by such action to other civil servants and younger foreign service officers? I want to mention the name of Mr. Ale Aziz, one of the finest and experienced professionals in the Foreign Service, who was Sri Lanka's permanent rep to the UN in Geneva. He was suddenly recalled. Now you are sending a complete outsider there. Will he be able to win the confidence of the UN Human Rights Caucus for the plan proposed by your government? Let me quote the Honorable Minister from his speech this morning. He said, the proposal is to, I quote, justifiably seek closure of matters related to Resolution 30/1 when it comes up for review in March 2021. He said he promised in February 2020 in Geneva to, quote, appoint a commission of inquiry headed by a justice of the Supreme Court to review the reports of previous Sri Lankan COIs which investigated alleged violations of human rights and international humanitarian law, to assess the status of implementation of their recommendations and to propose deliverable measures to implement them, keeping in line with the new government's policy, unquote. I wonder what progress has been made. Has the COI been established? He didn't mention. However, State Minister Honorable Taraka Balasuriya, in reply to Honorable Sumandiran, said the government will keep to its commitment. A person who worked for an investment group of a particular country and peddled fabrications on its pay to mislead the public about another country's grant assistance to Sri Lanka is being sent as Sri Lanka's ambassador to the country for which he worked for. Think about the messaging here. Should you actually do that? A person who openly insulted a particular friendly nation has been sent as High Commissioner to that same country. I'm making an exception and taking the liberty to mention the name of my classmate, Mr. Asoka Morogoda, whom I have known for 50 years. Yes, I agree he possesses the diplomatic skills and the correct temperament to represent Sri Lanka. But it is shocking to see a government that says that it adopts an India First policy keep the High Commissioner post in India vacant for almost a year. It is equally surprising to see the High Commissioner designate, even after receiving confirmation of his appointment to India, still associates himself with his Pathfinder Foundation and tweets with great delight about the signing of an MOU with his Pathfinder and a controversial Chinese company, Huawei, to collaborate in so-called, I quote, cutting-edge ICT technologies in all spheres in Sri Lanka, end quote. I will reserve further comment on this most unusual diplomatic situation. Is this the way the government foreign policy SARS treat our neighboring countries? It looks more like a game of pitting one against the other. Mr. Speaker, let's look at the government's economic diplomacy drive. I'm glad the ministry is adding emphasis to the economic diplomacy drive
that I started as Deputy Minister during Minister Samarawira's time. I'm encouraged by the fact that the very able State Minister Taraka Balasuriya has been entrusted with the task of, I quote from the performance report on our table, expanding existing trading, investment and labour markets while looking for new opportunities with Asian and African countries to cultivate economic ties to diversify export baskets. I wish him the very best in his endeavour. I encourage him to restart the 18-week online economic diplomacy programme I started with the Centre for International Development at the Kennedy School at Harvard University. This was a first for the university and was a first for us. It was really successful with some 40-plus senior diplomats participating in the rigorous course to sharpen the skills needed for successful economic diplomacy. Mr. Presiding Member, I like to table the agreement we signed in March 2017. But I wish to make an important note that economic diplomacy efforts shouldn't be restricted just to Asia and Africa, as mentioned. The State Minister is capable. Give him a greater challenge. Having said that, I wish to make a few rather disturbing observations. Economic diplomacy, in contrast to what is being very strongly defined as distinct from something that is called political diplomacy at the Foreign Ministry, is not mutually exclusive. This is incorrect. The political and economic spheres are intertwined. Why are I making this blunder? I hope the government and the officials at the ministry realize this soon. If not, the entire exercise will fail. Does the government know that just asking countries to come and invest will not make credible private companies of stature come here in droves? Just talking about strategic location will not make Sri Lanka a hub for anything. Saying we want to be friends with all and that we are non-aligned or neutral means nothing if those words are not matched by action. The government must realize that Sri Lanka can only benefit from its geographic location if we work with honesty, skill, dignity, transparency, pragmatism and wisdom to partner with all nations. Look at Singapore. Singapore is a member of the non-aligned movement too. But look at the maturity, pragmatism and wisdom with which Singapore manages its relationship with the international community. Look at Vietnam, which is also a member of the non-aligned movement. See how that country works with all partners. Both countries just last week became members of the Regional Comprehensive Economic Partnership, the world's largest trade agreement counting for more than 30% of global GDP. While we are racing up barbed wire protected walls, they are widening their six-lane bridges. Being truly non-aligned in the post-war context is to work honestly and with confidence with partners without being defensive, protectionist, and arrogant. To be successful, the government must also demonstrate that it places democracy, rule of law, independent institutions and credible and transparent governance above individual self-interest and, might I add, in our case, above the interest of one family. In case the Foreign Ministry is not aware, economic diplomacy cannot be conducted in a vacuum. Economic diplomacy is not a one-way street, and the economy is linked to the political and the governance realms. It is sound. Is it sound or sensible economic diplomacy to kick Sri Lanka's long-standing development partner, Japan, of which the previous speaker spoke highly of, in its face by cancelling the light rail project with JICA funding? Does the government expect Japanese investors to invest in this country in this backdrop? We understand our embassy staff met with the new head of the JICA in Tokyo this week. And what has he said? That Sri Lanka is losing its credibility among Japanese officials, businesses and industry leaders, and that it will lead to many disadvantages in the medium to long term. That is what he has said. By the way, has the American gentleman from California still not taken up the position as Colombo's ambassador to Tokyo? One of the government's key development platforms is Colombo Port City and the proposed financial city therein. As a person who was involved in preparing the Special Economic Zone legal and financial incentive framework for the port city as the chairman of the steering committee during the last year of the previous government, I know it is absolutely essential for Sri Lanka to be above board on money laundering allegations to attract the right kind of investor. I'm sure the government remembers that Sri Lanka was placed in the blacklist of the Financial Action Task Force in 2011 and categorized as a dangerous country in 2012. A lot of people don't know this. Most people don't know it was finally in 2016 and 17 through hard work by the central bank, the Ministry of Finance and the Foreign Ministry that Sri Lanka managed to be recognized as a cooperating state in 2016 to be placed on a grey list and work its way out of the grey list in 2019. Following the lead of the FATF, the European Union Commission had also placed Sri Lanka on the blacklist at the time. Through diligent work, Sri Lanka enhances anti-money laundering and counter-financing of terrorism standards to improve compliance and elevate Sri Lankan standing to get Sri Lanka out of the EU blacklist. This too, Honorable Minister, is economic diplomacy, and this kind of work requires hard, painstaking, diligent and honest work. Throwing words around or cutting deals or issuing press releases, threatening or criticizing international institutions and demonizing certain countries will not help Sri Lanka become a hub of anything, hub for anything. That will not get this country anywhere except isolate Sri Lanka on the international stage, reducing its stature and weakening the country's economy. The government's present action, particularly providing the opportunity for racketeers to bring, I quote the Prime Minister's budget speech, funds hidden locally and internationally by paying just 1% tax on the entire booty, risks Sri Lanka being placed on a grey or blacklist once again, eroding the credibility of Sri Lanka's banking and financial system. That will put an end to the planned financial city. On a separate matter, take the ongoing fraud case of Sri Lanka's former ambassador to the United States, Mr. Jaliya Wickremasuriya, where the government has informed the U.S. government that he cannot be investigated for allegations of money laundering and continue to enjoy diplomatic immunity. But the Sunday Times last week on its front page said that the U.S. had dismissed the immunity reinstated by the new government. Does the foreign ministry expect this kind of conduct will create confidence in investors or lending agencies? Is this what the foreign ministry calls sound economic diplomacy? Economic diplomacy, Mr. Presiding Member, will fail if we demonize certain countries, like I said before, and international organizations in the eyes of the Sri Lankan public, and lie to the Sri Lankan public about the motivations of some countries and international organizations. Hari, thank you. This is what the SLPP did, sadly aided and abetted by some senior foreign service officials in respect of Sri Lanka's relations with the US MCC compact. This is what they did with respect to the East Container Terminal agreement involving India and Japan as well. Same with the light rail transit with Japan. Sadly, the government and people have trapped themselves now in a bind. Who are the losers in the long run? The people of this country, both present and future generations. Why is the government afraid of working with democratic nations and international organizations that call for measures that will help Sri Lanka establish credentials to attract sound investments and enhance trade? Does the government not know that global standards of free trade and fair investment climate will benefit business and help attract credible and high-quality investments into the country? But obviously these talks about vistas of prosperity and splendor mentioned development of a strong trading relationship with Asian countries. But obviously these are just only words because Sri Lanka, Singapore FTA remains unimplemented, while key economies have conducted, like I said, regional cooperation agreements. Since I'm running out of time, I must say this kind of talk and action that does not match its words makes observers wonder whether the government, Asia means just China, and the world also means China and China alone. For a moment, I'm not devaluing the partnership with China. China has been and will continue to be an important partner in our future. Just a bit of history, Mr. Presiding Member. In fact, it was during the period of Dudley Senaka's Ceylon-China Trade Agreement, better known as the Rubber Rice Pact, was signed in 1952 to overcome the severe impact of crashing commodity prices. As Honorable Kiriyal mentioned this morning, it was China who came to our aid and negotiated the exchange for rice for rubber when the U.S. didn't agree to our request to grant us a $50 million loan. Mr. Speaker, parroting the words friendship for all, enmity with none is not enough. Saying that we are following Kalyanamitra policy is not enough. Actions must prove it. We must engage with the world. We must leverage on our comparative advantages. Trade is good, not evil. In fact, just give me 2 minutes, I'll finish, please. In fact, our success depends on how best we utilize our hugely important geographic location. I'm going to skip some sections of my speech which I would like to hand to the table, but I want to mention one important point. One more minute. Anyone in the foreign ministry or government care to read the resolution carefully, which we spoke about earlier this morning, they would have understood that what the government committed to do in October 2015 was exactly that, to set up a domestic mechanism, right? And the minister spoke about what he was planning to do, and I hope that he will continue to do what he proposed here and what he has promised to the international community and not take us back to the pre-2015 era. Anyway, to end, I appreciate the efforts of the ministry to repatriate our citizens stuck overseas due to the pandemic. But I urge you to pay special attention to the tens of thousands of poor laborers stranded in the Middle East. I thank you. I wish the Honorable Minister and the State Minister well. As a responsible opposition, we remain ready to help. Thank you very much.